ගරු සිසර ජයකොඩි මන්තුමා.
මුලස්නේගර සභාපතිතුමනි, ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ජාතිකාර්ෂික අරමුදල පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපි දන්නවා යුද්ධය අමිහිරි කටුක යුද්ධයකට අපේ රට මැදිහත් වෙලා තිබ්බේ. අවුරුදු 30ක් අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා පීඩා විඳ යුද්ධයෙන්. ඒ වකවානුව තුළ 2009 යුද්ධය අවසන් වීමත් සමගම උතුරු දැවැන්ත සංවර්ධනය සිද්ධ වුණා. අපි දන්නවා නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය, පාරවල්, දුම්රිය, ඒ වගේම මම්මාවත්, විදුලිය, ජලය, දීවර කර්මාන්තය, උතුරේ ජනතාවට පහසුකම්, අධ්‍යාපන, මහින්දෝදේ විද්‍යාගාර, විශ්වවිද්‍යාල නව සංකීර්ණ උතුරේ ජනතාවට අලුතෙන් ලැබෙන්න පටන් ගත්තා. ඒ නිසා ද්‍රවිඩ ජනතාවට බොරු බීතිකාවක්, ද්‍රවිඩ ජාතික සන්ධානයත්, කොටි සංවිධානයත් මවලා තිබ්බ මේ රටේ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සාමූහිකව ජීවත් වෙන්න පුළුවන් කියන මතය ස්ථාවර කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට එදා පුළුවන්කම ලැබුණා. පුනරුත්ථාපනය වුණා LTTE ක්‍රියාකාරම්වලදී දීච්ච තරුණයෝ, තස්සවාදී සංවිධානයට බැඳලා පුහුණු වෙච්ච තරුණයෝ. ඒ තරුණයින්ව පුනරුත්ථාපනය කිරීමේ එක වැඩසටහන එක අංගයක් ඉදිරි හමුදාවේ නිල්ධාරික් මට මේ අදහස ප්‍රකාශ කළේ. ඔවුන් එනවා නුවරට, ඔබතුමාගේ බලපදේශයට, කොළඹට එනවා සංචාරයකට. ඒ සංචාරදී ඔවුන් දකිනවා බෞද්ධ විහාරස්ථානයේ, හින්දු දේවස්ථානයේ, කතෝලික පල්ලිය, මුස්ලිම් දේවස්ථානය. ඒ ද්‍රවිඩ තරුණය පුදුම වෙනවා. ඇත්තටම මහනුවර කොළඹ තත්ත්වේ මේකද? සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු කරන සහයෝගයෙන් ඉන්නවා. නමුත් LTTE සංවිධානයේ එදත්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ අදත් ජාතිවාදයෙන් වපුරමින් තමයි මේ සභාවේ කටයුතු කරන්නේ. ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළා කියන මිත්‍යාව අදත් මේ සභාවේ ප්‍රකාශ කරනවා. ඒ අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඕවා හොඳයි, රටක් ගැන හැඟීමක් නැත, රටට ආදරේ නැති, රටේ අනාගත පරපුරක් නැති මංගල සමරීර්ල වගේ අයට, මංගල සමරීර්ල වගේ අයට ඕවා ලොකු දේවල් වෙන්න පුළුවන්. ඔය මිත්‍යාවන් ඔවුන් ජිනීවා නුවරට ගිහිල්ලා කියනවා, අස්සන් තියෙනවා මේ උතුරේ සටනේදී, අවසාන සටනේදී 40,000 මරණ කියලා. හැබැයි එංගලන්තේ නිස්බි සාමිවර එංගලන්තේ පාර්ලිමේන්තුවට කියනවා නෑ, අවසාන සටනේදී 6,000 මරණ කියලා. ඒ නිසා රටට විරුද්ධව කටයුතු කරන්න තමුන්ගේ රටේම පුරවැසියෝ ලෝකෙ අස්සන් කරන්නේ කොහෙද? ඒ දුර්දාන්ත පාවා දීම තමයි එක්සත් ජාතික පක්ෂයෙන් මේ ආණ්ඩුවත් මංගල සමරීවරේදා ඇමතිවර එදා ජිනීවා නුවරට ගිහිල්ලා අස්සම් කළේ ඒ පාවා දීම තමයි. ඒ නිසා අදත් උතුරේ ඇතිකරන්න යන්නේ අපි ද්‍රවිඩ ජනතාවට මා හානියක් කරන සමූල ඝාතනයක් කරපු පිරිසක් විදියට තමයි අදත් මේ සභාවේ විදේශ තානාපති කාර්යාලවලට මේ හැන්ඩ්සට් වාර්තා යවන්නේ. උතුරේ නැගෙනහිර ද්‍රවිඩ සිංහල මුස්ලිම් මිනිසුන්ව ඝාතනය කළ LTTE සංවිධානයේ බව අපි දන්නවා. LTTE සංවිධානය තමයි කූර ක්‍රියාකාරකම් කළේ. එනිසා යුද්ධ අවාසනාවන්තයි, යුද්ධ කණගාටු දායකයි, යුද්ධ හිංසාවාදී, ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. නමුත් බොරු මිත්‍යාවන් මවන්ඩ අද කටයුතු කරමින් තියෙනවා. එනිසා ද්‍රවිඩ මුස්ලිම් සිංහල ජනතාව ඝාතනය කළ LTTE සංවිධානය. ඒක තමයි යථාර්ථය, ඒක තමයි ඇත්ත. ඒ නිසා විශේෂයෙන්ම මේ බොරු මිත්‍යාවල් නවත්තන්න කියන ඉල්ලීම, මේ අසත්‍ය ප්‍රකාශ නවත්තන්න කියන ඉල්ලීම අපි ඉතාම ඕනකමින්, ඒ සඳහා මේ සභාව පාවිච්චි කරන්න එපයි කියන ඉල්ලීම අපි ඉතා ඕනකමින් කරනවා. විශේෂයෙන් මේ වගේම ගරු මුලාසනේ සභාපතිතුමනි, මට මතු කරන්න ඕන විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරනවා. ඒ තමයි අද ජාතික රූපවාහිනියේ විනාඩි 45ක් රාජ්‍ය මාධ්‍ය යොදාගෙන රංජිත් සොයිස මන්ත්‍රීතුමාගෙත් මගෙත් නම පාවිච්චි කරමින් අද පුරවැසි බලය, සාධාරණ සමාජයද මොකද්ද කියලා කියන කණ්ඩායම ඉදිරිපත් වෙලා පැය ගණන් අපේ නම් කියමින් බයින්ට පටන් ගන්නවා. ඒ තමයි අපි කවුරුත් දන්න පහුගිය බැඳුම් කර හොරකම වෙන්නේ මේ රට බෙදීමේ ව්‍යායාමයත් එක්ක සිංගප්පූරුවේදී සිද්ධ වෙන්නේ. ඒ ආරම්භක අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරුවේ සිද්ධ කරන්නේ ඒ සාකච්ඡාව. ඒ හරහා තමයි රට බෙදීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. අද 20 වන සංශෝධනය කියලා ක්‍රියාත්මක වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා මාලාව සකස් කරන්න දෙවැනි ජාතික සන්ධාරයේ සුමන්තිර මන්ත්‍රීතුමා ජයම්පති වික්‍රමරත්න සම්බන්ධ නැද්ද කියලා අපි අහනවා ප්‍රශ්න. ඔවුන් සම්බන්ධයි. ඔවුන් තමයි පණ කෙටුම්බ සකස් කරන්නේ. ඒක වෙනම කතාවක්. හැබැයි අද රටට අසාධාරණයක් කරපු සාධාරණ සමාජයක් කියන කණ්ඩායම ඇවිල්ලා අපිව විවේචනය කරනවා. ඒ නිසා අපි නැවත වතාවක් කියනවා. නැවත වතාවක් කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නෙමෙයි පෙපචිල් සමාගමෙන් සල්ලි අරන් තියෙන්නේ. ඒ මුදල් පහුගිය ආණ්ඩු වෙනස ඇති කරන සමහර පුද්ගලයෝ ගත්තා. ඒ නිසා තමයි ඔය සාධාරණ සමාජයේ කට්ටිය ගංගොඩවිල අර සුපිරි නිවාසේ ලක්ෂ නවසියේ සුපිරි නිවාසේ හදන්නේ. අර ලේඩි නර්ස් එයා හදනවා නිවාසේ. පිරිමි නර්ස් නිවාසේ හදනවා. මේල් නර්ස් පිරිමි නිවාසේ හදනවාද? විශාල නිවාසයක් හදනවා. ඒ නිසා අද සමන් රත්නප්‍රිය, ගාමිණී වියංගොඩ, දඹර අමිල හාමුදුරුව, ධර්මසිරි බණ්ඩාරනායක මේ අය අපි එළියට ගිහිල්ලත් කියනවා පාර්ලිමේන්තුව ඇතුළේ නෙමෙයි එළියට ගිහිල්ලත් කියනවා මේ මුදල් ලබා ගත්ත පැපුචල සමාගමෙන්. ඔවුන් අද සුක විවරණය කරන්නේ. ඔවුන් අද යන ලක්ෂ 810 වාහන ලක්ෂ 3400 වාහන හදන ලක්ෂ 810
ගෙවල් බලට්ටිය රජමන්තුමා
තුමනි මේ අවස්ථාවේදී ගරු මංගල සමරවීර ඇමතුමාට ඉතාමත් කනගාටුදායක ලෙස මෙතුමා චෝදනා කර එතුමා ඉන්න වෙලාවක කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි රට බෙදෙන කුමන්ත්‍රණයක් ගැන කතා කරනවා. රට බෙදෙන කුමන්ත්‍රණයක් ගැන කොහෙද කතා කරන්නේ? කරුණාකර ඔප්පු කරන්න.
බොරු
පට්ට මෙයාලා ජාතිවාදී ගැන මේ TN එකට කතා කරන අතරේ මේ කියන්නේ රට බෙදෙන ඒවා ගැන. මෙයාලා තමයි මේකේ නිර්මාතෘවරු. TN එකට
ජාතික සභාපතිතුමනි ද්‍රවිඩ ජාතික සන්ධානය කියනවා. දෙවිඩ ජනතාව සමූල ඝාතනය කළයි කියලා අපි කියන එක බොරු. ඒ බොරුවක්. ඔය කියන සංඛ්‍යාලයකට බොරු කියලා. හැබැයි අපේ විදේශ ඇමති වෙලා ඉන්න කාලේ මංගල සමරවීර ඒක අනුමත කරනවා. කොහෙද මේ වගේ ඇමතිවරු ලෝකේ ඉන්නේ? සමානුග්‍රහ දක්වනවා ජිනීවා ප්‍රකාශනයේට. තමුන්ගේ රටට ආදරේ නැති මෙවැනි පාලකයෝ කොහෙද ඉන්නේ? ඒ නිසා ඒ බොරුවේ මිත්‍යාව තහවුරු කරන්න මේ ගරු සභාව යොදා ගන්න එපා කියන ඉල්ලීම කරමින් මම නවතිනවා. විශේෂයෙන්ම නැවත වතාව මතක් කරන ඔබතුමාට බරපතල ලෙස අපේ වරප්‍රසාද කඩ කරනවා. ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය යොදා ගැනීමට ඉඩ දෙන්න එපා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ කර ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න රජයේ මාධ්‍ය යොදාගන්නේ. ඔය පුරවැසි සංවිධානවල කට්ටිය රජයේ නියෝජිතය බව එකෙන් ඔප්පු වෙනවා. රජයේ නියෝජිතය බව තමයි උන් ඔප්පු වෙන්නේ. ඒ නිසා එසා රාජ්‍යයේ මාධ්‍ය භාවිතා කිරීමට ඉඩ කඩ දෙන එක නවත්තන්න කියන ඉල්ලීම කරමින් ඔබතුමාට බේරින් ස්තුතියන්ත වෙනවා.
ස්තුතියි. ඔනබල් ඩග්ලස් දේවානන්ද.
நன்றி சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே. இன்றைய தினம் தேசிய பாதுகாப்பு நிதியம் தொடர்பிலான விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்தினையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கப்பட்டமை தொடர்பில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த நாட்டிலே ஒரு காலத்தில் தேசிய பாதுகாப்பு தொடர்பில் பாரிய அச்சுறுத்தல்கள் ஏற்பட்டிருந்தன என்பது உண்மை. இந்த நாட்டில் உள்நாட்டு யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டதன் பின்னர் தற்போதும் கூட தேசிய பாதுகாப்பிற்கு அச்சுறுத்தல் இருப்பதாக பொதுவாக தென்பகுதியிலே சில தரப்பினர் கூறி வருவதும் உண்டு. அதாவது தேசிய பாதுகாப்பு தொடர்பில் பொறுப்புள்ள தரப்பினர் இவ்வாறு கூறுவதாக இல்லை. தேசிய பாதுகாப்பு தொடர்பாக இந்த நாட்டிலே வாழ்கின்ற அனைவருக்கும் பொறுப்பிருக்கின்றது. ஆனாலும் எந்த வகையிலும் பொறுப்பேற்றவர்களாக ஒரு சிலர் அடிக்கடி இந்த நாட்டின் தேசிய பாதுகாப்பிற்கு அச்சுறுத்தல் ஏற்பட்டுள்ளதென ஏன் கூறுகின்றார்கள் என்பது பற்றி ஆராயும் எடுத்து இவ்வாறு கூறுகின்றவர்கள் தமிழ் பேசும் மக்களுக்கு எதுவுமே கிடைத்துவிடக்கூடாது என்ற கொள்கையிலிருந்தும் அதனை தங்களது இருப்பிற்கான பிரதான மூலதனமாக கொண்டுமே இனவாத ரீதியில் இதை இந்த கூற்றினை அடிக்கடி ஏந்தி கொண்டிருக்கின்றார்கள் என்றே தெரிய வருகின்றது. ஒரு சில துரவஸ்தவசமான நிலைமையாகும். வடக்கிலே ஒரு மக்கள் வடமிலே வடக்கிலே எமது மக்கள் தங்களது சொந்தக்காணி நிலங்களை விடுவிக்குமாறு கோரினால் அது ஒரு தேசிய பாதுகாப்புக்கு அச்சுறுத்தல் என்று கூறப்படுகின்றது. காணாமல் போன உறவுகளை கண்டறிவதற்கு உதவுமாறு எமது மக்கள் கோரினால் அது தேசிய பாதுகாப்பிற்கு அச்சுறுத்தல். தமிழ் அரசியல் கைதிகளை விடுவிக்க கோரினால் அது தேசிய பாதுகாப்புக்கு அச்சுறுத்தல். இப்போது கேபிள் டிவி தொடர்பில் வடக்கில் சில பிரச்சனைகள் வந்தாலும் கூட அதுவும் தேசிய பாதுகாப்புக்கு அச்சுறுத்தல். ஆகவே வடக்கில் காய்ச்சல் வந்தாலும் கூட அது தேசிய பாதுகாப்புக்கு அச்சுறுத்தல் என்று இந்த குறுகிய கூட்டத்தினர் கூறி வருகின்றனர். இவ்வாறு ஒரு குறுகிய கூட்டத்தினர் கூறி வருகின்ற கூற்றுகளுக்கு அஞ்சுகின்ற நிலையில் நமது மக்களின் பிரச்சனைகளை தீர்ப்பதற்கு தென்பகுதி தலைமைகள் பின்னடித்து வருவதும், இத்தகைய பின்னடிப்புகளுக்கு எமது மக்களின் அனைத்து பிரச்சனைகளையும் தீர்ப்போம் என்று பொய்யான வாக்குறுதிகளை வழங்கி எமது மக்களின் கணிசமான வாக்குகளை பெற்ற அரசியல் அதிகாரங்களை பெற்றுள்ள தமிழ் தலைமைகள் காலக்கெடுக்களை கொடுத்து எமது மக்களின் பிரச்சனைகளை தவணை முறைகளில் விற்று பிழைக்கின்ற நிலைமைகளே இன்று நடந்தேறி வருகின்றன. இந்த நாட்டில் தேசிய பாதுகாப்பு என்பது முக்கியமானது. எமது நாட்டை பொறுத்தவரையில் 1971 முதல் 2009 வரையிலான காலப்பகுதிக்குள் உள்நாட்டு ஆயுதமேந்திய போராட்டங்கள் தென்பகுதியிலும் வடக்கு கிழக்கு மாகாணங்களிலும் உருவாகியுள்ளன. எனவே வடக்கு கிழக்கு மாகாணங்களில் மாத்திரம் அதிக அளவில் இராணுவ நிலைகொள்ளல் இருப்பதால் மட்டுமே தேசிய பாதுகாப்பு உறுதிப்படுத்தப்பட்டுள்ளது என்பதில் அர்த்தமில்லை. அது நீங்கள் உருவாக்கி கொண்டுள்ள உங்களது குறுகிய இனவாத அரசியல் இருப்பினை தக்க வைத்துக் கொள்வதற்கான மாயையாகும். யுத்தம் முடிவுக்கு வந்த பின்னர் இன்று வரையில் இந்த இராணுவத்தை அடிப்படையாக வைத்து அரசியல் நடத்தப்பட்டு வருகின்ற இந்த நாட்டில் அத்தகைய அரசியலில் ஈடுபட வேண்டிய தேவை எமக்கில்லை என்பதை இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதாவது, வடக்கிலிருந்து இராணுவத்தை வெளியேற வேண்டும், வடக்கிலிருந்து இராணுவத்தை வெளியேற்ற எமக்கு வாக்களியுங்கள் என வடக்கு மக்களிடம் வாக்கு கேட்கின்ற அரசியலையும் இந்த கோஷங்களை அப்படியே சிங்களத்தில் மொழிபெயர்த்து தென்பகுதியில் இதோ தேசிய பாதுகாப்புக்கு அச்சுறுத்தல் வருகின்றது, வடக்கிலிருந்து இராணுவம் வெளியேற்றப்பட போகின்றது, நாட்டை பாதுகாக்க எமக்கு வாக்களியுங்கள் என தென்பகுதி மக்களிடமும் வாக்கு கேட்கின்ற அரசியலை போல் நாங்கள் ஒருபோதும் அரசியலில் ஈடுபட போவதும் இல்லை, ஈடுபட்டதும் இல்லை. அண்மையில் கூட ஒரு விசித்திரமான சம்பவம் நடந்திருக்கின்றது. வடக்கிலிருந்து படையினரை வெளியேற்றுவோம் என கூச்சலிட்டு தமிழ் மக்களின் குருதியை கொதிப்பேற்றி வாக்குகளை அபகரித்து கொண்டவர்கள் சுற்றுச்சூழல் பாதுகாப்பு தினத்தில் அதே படையினருடன் இணைந்து மரங்களை நட்டிருக்கின்றார்கள். தேர்தல் காலங்களில் இடம் கூச்சல்களை ஏற்பதா, அல்லது தேர்தல் முடிந்த பின்னர் அதற்கு மாறாக நடக்கும் இதுபோன்ற நிகழ்வுகளை ஏற்பதா, இந்த குழப்பத்தில் தமிழ் மக்கள் இன்றும் மூழ்கி இருக்கின்றார்கள். இந்த நாட்டில் தேசிய பாதுகாப்பு கருதி இராணுவமானது அந்தந்த மாவட்டங்களில் சனத்தொகைக்கும் இன வீதாசாரத்துக்கும் ஏற்ப நிலை கொண்டிருக்க வேண்டும் என்பதை நாம் ஆரம்பத்திலிருந்தே வலியுறுத்தி வந்திருக்கின்றோம். இதில் எவ்விதமான தர்க்கங்களும் நமக்கில்லை. ஆனால் எமது மக்களின் சொந்தக்காணி நிலங்களை விடுவித்து, எமது மக்களுக்கு உரிய வாழ்வாதார இடங்களை விடுவித்து, அரசுக்கு சொந்தமான பொருளாதார ரீதியிலான வளங்கள் குன்றிய காணிகளில் அவர்கள் நிலை கொள்ள வேண்டும் என்பதே எமது கோரிக்கையாகும். இதை விடுத்து வடக்கு கிழக்கு மாகாணங்களில் படையினர் எமது மக்களின் காணி நிலங்களில் இருந்து கொண்டு வர்த்தக நடவடிக்கைகள் ஈடுபடுவதற்கும் தேசிய பாதுகாப்பிற்கிடையில் என்ன சம்பந்தம் இருக்கின்றது என்பதே எமது மக்கள் மத்தியில் எழுந்துள்ள கேள்வியாகும். படையினர் இந்த வர்த்தக நடவடிக்கைகள் என்பது வடக்கு கிழக்கு மாகாணங்களில் மட்டுமல்ல, இந்த நாட்டில் பல்வேறு பகுதிகளிலும் இன்று வியாபித்தே உள்ளது என்பதை நான் இங்கு சுட்டிக்காட்ட வேண்டும். விவசாயத்துறை, கால்நடை பண்ணைகள், உல்லாச பிரயாணத்துறையுடன் இணைந்த ஹோட்டல்கள், செங்கல் உற்பத்தி, கைப்பணி பொருட்கள் உற்பத்தி போன்ற துறைகளில் பாதுகாப்பு படையினர் ஈடுபட்டு வருவதாகவே தெரிய வருகின்றது. அரச ஊதியங்களை பெறுகின்ற படை சிப்பாய்களை பயன்படுத்தி அரச செலவில் பாரிய மானியங்களை பெற்று மக்களின் வளங்களை பயன்படுத்தி அரச செலவில் கட்டிடங்கள், உபகரணங்கள், வாகனங்கள் பெற்றும் முதலீடுகளை மேற்கொண்டும் இவர்களது பகுதிகளில் மேற்கொள்ளுகின்ற வர்த்தக நடவடிக்கைகளின் முன்பாக எமது பகுதிகளில் தொழில் முயற்சிகளை ஆரம்பிப்பதற்கு எந்த ஒரு முதலீட்டாளர்களுமே முன்வராத நிலை தற்போது ஏற்பட்டுள்ளது. போட்டி முதலீட்டாளர்களுக்கு கிடைக்கப்பெறாத சாதகமான அரச வளங்களை பயன்படுத்தி இவ்வாறு தமது வர்த்தக நடவடிக்கைகளை மேற்கொண்டு வருவதனால் இந்த நிலை ஏற்பட்டுள்ளது என்பதை இங்கு குறிப்பிட விரும்புகின்றேன். குறிப்பாக வடக்கு மாகாணத்தில் கிளிநொச்சி, முல்லைத்தீவு போன்ற மாவட்டங்கள் வறுமை நிலை கொண்ட மாவட்டங்களாகவே காணப்படுகின்றன. முல்லைத்தீவு மாவட்டத்தை பொறுத்தவரையில் பொதுமக்களில் 2 பேருக்கு ஒருவர் என்ற வீதத்தில் இராணுவத்தினர் அங்கு நிலை கொண்டுள்ளதாக தெரிய வருகின்றது. அங்குள்ள வளங்களில் பெரும்பாலானவை படையினரால் பயன்படுத்தப்பட்டு வருகின்றது. வர்த்தக நடவடிக்கைகள் மேற்கொள்ளப்படுகின்ற இத்தகைய நிலை எந்த வகையில் நியாயமானது என்ற கேள்வியே இன்று மக்கள் மத்தியில் எழுந்துள்ளது. அது மட்டுமல்ல, பொதுமக்களது நிதியின் மூலமாக ஊதியம் பெறுகின்ற இராணுவ சிப்பாய்களை ஈடுபடுத்தி எல்லையில்லாத வகையிலான வர்த்தக நடவடிக்கைகளில் இலங்கை இராணுவம் தலையீடுகளை செய்து வருவதால் இலங்கையின் பொருளாதாரமானது சமசீரற்ற நிலைக்குள் தள்ளப்பட்டுள்ளதென இலங்கையில் அகதிகளுக்கான நீதியை எழுப்புவதை நோக்கமாக கொண்டுள்ள சட்ட ஆய்வுக்கான தென்னாசிய மத்திய நிலையம் வெளியிட்டுள்ள ஒரு ஆய்வு அறிக்கை கூறுகின்றது. இந்த அறிக்கையானது இலங்கையின் பொருளாதாரத்துறை சார்ந்த இராணுவத்தினரின் தலையீடு காரணமாக ஏற்பட்டுள்ள நெருக்கடி நிலைமைகள் தொடர்பில் ஆராய்ந்து விடயங்களை வெளிப்படுத்தி இருக்கின்றது. எனவே இந்த அரசு இத்தகைய விடயங்கள் தொடர்பில் தனது அவதானங்களை செலுத்தி உரிய தீர்வொன்றுக்கு வர வேண்டியது அவசியமாகும். அதே நேரம் எமது பகுதிகளில் இத்தகைய வர்த்தக நடவடிக்கைகளில் படையினர் ஈடுபட்டு வருகின்ற நிலையில் எமது மக்களின் சொந்தகாணி நிலங்களை விடுவிப்பதற்கு இராணுவத்தினர் நிதி கேட்கின்ற நிலைமைகளும் இல்லாமல் இல்லை. இந்த நிதி எதற்காக கேட்கப்படுகின்றது என்பது தொடர்பில் எமது மக்களுக்கு தெளிவில்லை. இராணுவத்திற்கென்று வரவு செலவு திட்டத்தின் மூலமாக அரசு நிதி ஒதுக்கப்பட்டு வருகின்றது. அது போதாமைக்கு எமது மக்களின் நிலங்களை வளங்களை பயன்படுத்தி வர்த்தக நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்ற இந்த நிலையில் எமது மக்களின் காணி நிலங்களை விடுவிப்பதற்கு என நிதி கேட்கப்படுகின்ற நிலையில் அரசு புனர்வாழ்வு மற்றும் மீள்குடியேற்ற அமைச்சுக்கு ஒதுக்கப்படுகின்ற நிதியும் அந்த அமைச்சின் ஊடாக இராணுவத்திற்கு போய் சேர்கின்றதா அல்லது அரசுக்கு மீள போய் சேர்கின்றதா என்ற கேள்வி மக்களிடையே எழுகின்றது. அந்த வகையில் இன்று ஒரு பாரிய பொருளாதார ஈட்டல் துறையாக மாற்றப்பட்டுள்ள படத்திறப்பின் ஆயுத களஞ்சியம் வெடித்து பாதிக்கப்பட்ட அவிசாவலை சாலாவ பகுதி மக்களுக்கு நீண்ட காலமாக கழிந்துள்ள நிலையிலும் இதுவரையில் நட்டகேடுகள் வழங்கப்படாத நிலை காணப்படுகின்றது. அதே நேரம் யுத்தமற்ற தற்கால பகுதிகளில் பாரிய இராணுவத்தினரை வைத்து இந்த அரசால் பராமரிப்பது கடினமெனில் அவர்களை வெவ்வேறு பணிகளில் ஈடுபடுத்த முடியும். குறிப்பாக போதைப் பொருட்கள் கடத்தல் செயல்பாடுகளை முறியடிப்பதற்கு பயன்படுத்தலாம். வரிகளை அறவிடுவதற்கு தொடர்பான விடயங்களில் பயன்படுத்தலாம். சூழல் பாதுகாப்பு தொடர்பில் பயன்படுத்தலாம். வன பாதுகாப்பு தொடர்பில் பயன்படுத்தலாம். இளஞ்ச மூழல் ஒழிப்பு நடவடிக்கைகளுக்கு பயன்படுத்தலாம். இதுபோன்று அவர்களது துறைகளுடன் ஓரளவேனும் தொடர்புடைய துறைகளில் கௌரவமான துறைகளில் அவர்களை பயன்படுத்த முடியும் என்று நான் கருதுகின்றேன். வரலாற்றில் இன்றொரு மகிழ்ச்சிகரமான நாள். வடபகுதி கல்வி சமூகத்தின் கனவுகளில் ஒன்று நிறைவேறிய நாள். யாழ் பல்கலைக்கழகத்தின் 33வது பொது பட்டமளிப்பில் யாழ்ப்பாண பல்கலைக்கழக பொறியியல் பீடத்திலிருந்து வரலாற்றின் முதல் தடவையாக 33 பேர் பொறியியல் விஞ்ஞானமானி பட்டம் பெற்று பொறியியலாளர்களாக இன்று வெளியேறி வருகின்றனர். கடந்த ஆட்சியின் போது தேசிய பாதுகாப்பின் காரணமாக படையினரிடம் இருந்து 1000 ஏக்கர் நிலங்களை நான் விடுவித்து மக்களிடம் கையளித்திருக்கின்றேன். அதில் 650 ஏக்கர் பரப்பளவை கொண்ட கிளிநொச்சியில் அறிவியல் நகரம் ஒன்றாகும். யாழ் பல்கலைக்கழகத்தின் பொறியியல் மற்றும் விவசாய பீடங்களை அமைப்பதற்கு அந்த அறிவியல் நகரை படையினர் விடுவிக்க வேண்டும் என்று நான் பல்வேறு பிரயத்தனங்கள் எடுத்திருந்த போதும் அதற்கான அமைச்சரவை பத்திரத்தை அமைச்சரவையில் நான் சமர்ப்பித்திருந்த பொழுதும் அதற்கான அங்கீகாரத்தை நான் பெறுவதற்கு அன்று ஒரு அமைச்சராக இருந்து ஆதரவு வழங்கிய இன்றைய ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களுக்கும், முன்னால் அதே நேரத்தில் மற்றும் உயர்கல்வி அமைச்சராக இருந்த எஸ்பி விசநாயக்க அவர்களுக்கும், விசேடமாக முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்களுக்கும், எனது முயற்சிகளுக்கு ஆதரவு நல்கிய ஏனியர்களுக்கும் வடபகுதி கல்வி சமூகத்தின் சார்பில் நான் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். பொறியியல் துறையை விரும்பும் வடபகுதி மாணவர்கள் தென்னிலங்கையில் தங்கியிருந்து தங்களது பட்டப்படிப்பை தொடர வேண்டிய சிரமங்களுக்கு மத்தியில் தமது சொந்த மண்ணிலே அவர்களுக்கான வளாகங்களை அமைக்க வேண்டுமென்று ஜால் கல்வி சமூகத்தின் நீண்டகால கனவை இன்று நிறைவேற்றி கொடுத்தது போல், தமிழ் பேசும் மக்களின் ஒட்டுமொத்த கனவுகளையும் நிறைவேற்றி கொடுக்கும் இலக்கு நோக்கி நான் தொடர்ந்தும் நடப்பதற்கு அனைத்து தரப்பினரின் ஆதரவையும் நான் சகோதர வாஞ்சியோடு கோரி நிற்கின்றேன். ஜால் பல்கலையிலிருந்து இளம் பொறியியலாளர்கள் வெளியேறி வரும் தேசத்து கல்வி கண்மணிகளுக்கு வாழ்த்துக்களை கூறி, அதே நேரத்தில் இன்றைய இந்த விசேட நிதி தேசிய பாதுகாப்பு நிதியம் தொடர்பாகவும் இன்னும் ஒரு சில ஒரு கருத்தை கூற விரும்புகின்றேன். அதாவது இங்கு பேசிய நாடாளுமன்ற உறுப்பினர் ஒருவர் வியட்நாம் அமெரிக்க யுத்தத்தை பற்றி குறிப்பிட்டிருந்தார். அங்கு அந்த வியட்நாம் யுத்தத்தில் பாதிக்கப்பட்ட அமெரிக்க படையினருக்கு விசேடமாக நிதி ஏற்படுத்தப்பட்டது போல், இலங்கை இராணுவத்துக்கும் அவ்வாறு விசேடமான நிதி ஏற்படுத்தப்பட்டிருப்பதாகவும் குறிப்பிட்டிருந்தார். அந்த வகையில் நான் அவரிடம் இந்த அரசிடம் ஆட்சியிடம் கேட்டுக்கொள்ள விரும்புவது என்னென்று சொன்னால், புனர்வாழ்வு பெற்றவர்களுக்கும் நேரடியாக யுத்தத்தில் பாதிக்கப்பட்ட மக்களுக்கும் ஒரு விசேட நிதியை ஏற்படுத்தி அந்த மக்களுடைய வாழ்க்கையை விரைவாக முன்னேற்றுவதற்கு ஒதுக்குமாறு, விசேட நிதி ஒதுக்குமாறும் கேட்டுக்கொண்டு நன்றி கூறி விடப்படுகின்றேன். வணக்கம்.
தேங்க்யூ கரு. ஜெயந்த சமரவீர மந்திரிமா.
கரு மூலாசனாரூடு மந்திரித்துமணி, ராஜ்ய ஆரக்ஷக அறமுதல சந்தகா சன்சோதன இதிரிபத்கரண மே விழாவே மே பிலிபந்த அதாஸ்கீப்பியாக்க எகத்துக்கரான லபீமகன பலமேம சத்துட்டு வேணுமா. கரு மூலாசனாரூடு மந்திரித்துமணி, ராஜ்ய ஆரக்ஷக அறமுதல இதா நவசி அசூபஹே துங்வெனி மாசி பஸ்வெனி தஹெதுவே எதா பெதும்வாதி கொடிதஸ்தவாதே கம்முத்துக்கரன்ன பராஜயக்கரன்ன கெப்பவெச்ச ரணவிருவன்டத் ரணவிருவங்கே பவுல்வலட்டத் சுபசாதனே சலசன்ன இதிரியாரக்ஷக வளல்லே கொட்டியத்தக்க மரணயத்தக்க பொறபதுபதா இன்ன ரணவிருவகே பவுலட்டோனக்கன்ன சுபசாதனே சலசலா ரணவிருவட்ட மானசிக ஏகாகிரதாபிக்கிங் உக்தவ மௌ பொலோ வேணுவெங் சட்டங் வதின்ன ஓனக்கண்ண மானசிக சக்தியை சபையன் ஓட்ட ஓனக்கண்ண தைரிய சபையன் ஓட்ட ஓனக்கண்ண ஆத்ம விஸ்வாசய சபையன் தமை ராஜ்ய ஆரக்ஷக அறமுதல ஹெதுவே. ஏகே போம பிரகதிசீலி யோஜனாவக் திவங்கத லலித் அத்துலாத் முதலி மகத்தையா மெத்தித்துமாயக்க கலா ரணவிரோ ரக்கினோ கியன்ன கரு மூலாசனாரூட மந்திரி துமணி, ரணவிரு ஜாகிரகணத் ரகினக ரணவிரோ ரகினோ கியனக ரணவிரோ ரகினோ கியனக கியன்னே ரணவிருவங்க ஆரக்ஷா கரணக ஜாதிக ஆரக்ஷாவட ரணவிரோ வெதகத் வகேம ரணவிருவன்டத் ஆரக்ஷாவ வெதகத். அதமே கரு சபாவே யஹபாலன ஆண்டுயே மந்திரிவரு பப்புவட கஹகன்னோ கிமுல் கந்துலு ஹெலனோ ரணவிரோ பிலிபந்த கதா கர கர யஹபாலன ஆண்டு ஆப்பு ஹெட்டி மொகோ கலே சைடல் உசேன் குமாரே ஹெதுவ யோஜனாவ ஸ்ரீலங்காவே ஹமுதா சமூல கஹதகாய் ஸ்ரீலங்காவே ஹமுதா இஸ்ரீ தியூஷகாய் ஸ்ரீலங்காவே ஹமுதா சுபசாதன மத்தியஸ்தான வல்ட ஷெல்வெடி பிரஹார எல்ல கலா கில அபூத சோதனா நகலா ரணவிருவாங்க தங்கடி தக்கன யோஜனா வலியா ஹெதுவ சைடல் குசேன் குமாரையா மங்கள சமரவீர விதேஷா மாத்தவரே உன்ன நெத்தி உனத் நமனோ கியவே மங்கள சமரவீர விதேஷா மாத்தவரே அகிலமகோ கியுவே சைடல் உசேன் குமாரே ஹதபு வார்த்தாவே அலபில்லக் இஸ்பில்லக் பாபில்லக் கொமாவக் திதக் போவா வெனஸ் நோக்கர மெசிவில்லக் பத்ன கியுவெனே அப்பே ஹமுதா ஏம கலே கில கியுவெனே ஏம கலே நே கில கியுவெனே வார்த்தாவ தோத் முதின் தீலா தன கஹல பிலிகத்த கரு மூலாசனா ரூட மந்திரி துமணி ஒத்துமாட்ட மதக்காய் තියක යෝජනාවා වේම අද තියක යෝජනාවනුව මේ කිමුල් කඳුළු හෙළන මන්ත්‍රීවරු මහත්තුරු කිමුල් කඳුළු හෙළනකොට තියක යෝජනාවනුව නෙවෙයිද අද අතුරුදහන් නුවන්ගේ කාර්යාලය නැමති අපේ රටේ රණවිරුව දඟඩියට දක්වන්න ලෑස්ති කරන චෝදනා ප්‍රක්ටරිය හැදුවේ ඒ චෝදනා ප්‍රක්ටරිය අනුව නෙවෙයිද නිමල්කා ප්‍රනාන්දු කියන කොටි දේනුව සහිත කොමසාරිස්වරු අද මුලතිව්වද මුලතිව්වන්නිය කිලිනොච්චිය යාපනය මන්නාරමේ ගිහිල්ලා රණවිරුවන්ව දඟඩියට දක්වන ඕන කරන අභූත චෝදනා නිර්මාණය කරන්න ස්කයිප් එකෙන් ආවත් පැමිණිල්ලක් ඒකත් විභාග කරනවා චෝදනාව හදනවා ඊමේල් එකෙන් ආවත් ඒකත් විභාග කරනවා ඒකටත් පැමිණිල්ලක් හදනවා චෝදනාවක් කරනවා ආන් ආව බඩු අද නිමල් කපනාන්දුල කොටි දේනුවල අද වැඩ මේ ආණ්ඩුවේ පිහිටෙන් අද නිමල් කළා කොටින්ට ඕන වැඩේ දෙමළ ඩයස්පෝරාවට ඕන වැඩේ බෙදුම් වාදීන්ට ඕන වැඩේ අද සම්පූර්ණ කරමින් ඉන්නවා අපේ බදු මුදලින් ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙවෙයි රණවිරු දඩයමඩේ පනත විතරක් නෙවෙයි 30ක යෝජනාවන් ආවේ 30ක යෝජනාවන් ආව මෙන්න දෙවණියක මෙන්න දියවණියක බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සියලු තනත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීමේ පනත කොමේ වැඩේ අපි අහනවා ගරු මූලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි මේ ගරු සභාවේ එක්සත් ජාතික පක්ෂයක වගකීම් මන්ත්‍රීවරයෙක්වත් නැහැ කවුරුවත් නැහැ බලු කපුටෙක්වත් නැහැ ඒ නිසා අපි කියන්නේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඉන්නවා ඒක උත්තර දෙයි අපි අහනවා ඒ අතුරුදහන් වූවන් අතුරුදහන් කිරීමේ ප්‍රඥාප්තියක් ප්‍රඥාප්ති රඩු ගන්න ඉන්දියාව අස්සන් තැබුවද චීනය අස්සන් තැබුවද රුසියාව අස්සන් තැබුවද එක්සත් ජාතික පක්ෂයේ පරමාදර්ශී රාජ්‍ය ඇමරිකා එක්සත් ජනපදයේ අස්සන් තැබුවද නැහැ අස්සන් තැබුවේ නැහැ ලෝකේ කිසි බලගතු රටක් තමන්ගේ රටේ හමුදාව රකින්න කල්පනා කරන රටක් කිසි රටක ප්‍රඥාප්තියට අඩු ගානේ අස්සන් කළේවත් නැහැ මෙහෙ මොකෝ කළේ මංගල සමරවීර අමාත්‍යවරයා මොකෝ කළේ මේ යහපාලන නඩේ මොකෝ කළේ ඒ පනත අස්සන් කෙරුවා විතරක් නෙමෙයි ඒ පනත් කැටුම්පතේ දීන තුච්ච අපේ රටේ රණවිරු අමු අමුවේ ජාත්‍යන්තර අධිකරණ වලට පාව දෙන ඒ ප්‍රඥාප්තිය මේකේ නීතියටත් ඇතුල් කළා ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි දැන් යාන්ත්‍රණ දෙකක් හැදෙනවා දැන් ඒකේ යාන්ත්‍රණ දෙකක් හැදෙනවා එකක් සම්මුති රාජ්‍ය වලට අපේ රටේ රණවිරු පිටුවහල් කිරීමේ හැකියාව වෙනවා අනිත් පැත්තෙන් අනදීමේ වගකීම තීරණය කොට දඬුවම් ලබා දීමේ මහා අධිකරණයක් ලංකාවේ නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙනවා දෙකයි රණවිරු දඩයමට 52යි මේන් එනවා තව එකක් මේන් එනවා හැබැයි මේක 30ක යෝජනාවේ තිබුණෙත් නැහැ 30ක යෝජනාවේ තිබුණ අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිහිටවන්න ඕන කියන යෝජනාව 30ක යෝජනාවේ තිබුණ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීමේ යෝජනාව හැබැයි 30ක යෝජනාවේ තිබුණේ නැහැ 30ක යෝජනාවේ තිබුණේ නැහැ කරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාවේ ලබා දීමේ පනත සංශෝධනය කරන්න කියලා 30කේ තිබුණේ නැහැ මේක නම් 2002 දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග සාපරාදී ක්‍රියාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාවේ ලබා දීම සඳහා වෙච්ච පනත මේ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එදත් හැදුවේ එදත් රට පාව දීම පනත්ම තමයි ගෙනාවේ ඒකට තමයි 2002 දී මේක ගෙනාවේ අද මොකද කරන්නේ මේකට ගේනවා බරපතල සංශෝධන 22ක් මේකෙන් මොකෝ වෙන්නේ මංගල සමරවීර මහත්මයා මේ හන්න හදන්නේ අපිට පේන විදිහට සයිඩ්ඩල් රුසේන් කුමාරයා විශ්‍රාම යනකොට මෙහෙන් කුජීත වෙලා ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මංගල සමරවීරට ආයිත් දියවන්නාවේ පැත්ත බලා දෙන්න බෑ මේක අපරාධ වලට එතකොට එතුමා හදා ගන්නවා පුටුව සයිඩ්ඩල් රුසේන් කුමාරයා ඉන්න තැන එතුමා විශ්‍රාම යනකොට ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් වෙන්න තමයි මේ හදන්නේ ඒකින්ද තමයි කියන්නේ නැති දේවලුත් මේ කරන්නේ ඒකින්ද තමයි මේ සාපරාදී ක්‍රියාවලදී අන්‍යෝන්‍යතා සහයෝගිතා දැක්වීමේ පනත සංශෝධන කරන්න කියලා 30ක යෝජනාවක් නැහැ නමුත් ඒකත් කරනවා මේකෙන් මොකෝ වෙන්නේ මේකෙන් අර ජාත්‍යන්තර ප්‍රඥාප්ති පනතෙන් වෙන්නේ සම්මුති රාජ්‍යන් වලට විතරයි පිටුවහල් කරන්න පුළුවන් වෙන්නේ හැබැයි මේක එහෙම නෙවෙයි සම්මුති රාජ්‍යන් නොවන රාජ්‍යන්ටත් ඉල්ලුවත් යුද අපරාධයක් සිදු වී තිබෙනවයි කියලා යුද අපරාධයක් අර චෝදනා ෆැක්ටරිය අතුරුදහන් නුවන් කාර්යාලය හදන චෝදනා ෆැක්ටරිය චෝදනාවට දාලා ඥාතියෙක් හිටියොත් වෙන ඕනම රටක ඒ රටෙන් කවුරු හරි කිව්වොත් අපේ ඥාතියව අතුරුදහන් කරලා ඝාතනය කිරීමේ වරදට ඕන කරනවා මෙන්න මෙයාව කිව්වොත් සාක්කිකරුවෙක් හැටියට ඕනෑම රටකට ඒ රණවිරුවාව පිටුවහල් කිරීමට බැඳී ඉන්න සංශෝධන තමයි සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාවේ ලබා දීමේ පනත හැටියට පනතේ සංශෝධන හැටියට මේ ඉන්නේ මංගල සමරවීර මේ නිඳිත උත්සාහය කරන්න යන්නේ ඒකට මේ දීන පනත ගේන්න යන්නේ ඒකට අපි ඉල්ලනවා මේ රටේ රණවිරෝ රකින්න කල්පනා කරන හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේම අපි ඉල්ලනවා තමුන් ආසල මේ පනත රට උස්සන්න එපා මේ පනත රට උස්සුවට එයත් කපන්න වෙනවා ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේ රටේ ජනයා කවදා හරි දවසක අපේ ජීවිත දාණය දීපු රණවිරෝ අපේ ජීවිත දාණය දීපු රණවිරෝ ඔබටත් මටත් මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමාටත් අපි හැමෝටම බයක් සැකක් නැතුව මේ පොළවේ හුස්ම ගන්න ඕම වෙවිදින උතුරේ දකුණේ සැරිසරන්න ජීවිත දාපු දීපු රණවිරෝ තමයි මේ තුච්ච විදියට නිඳිත විදියට අප කීර්තිමත් විදියට අද දඟලිය දක්වන සරසෙන්නි ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි එහෙම කරනවා නම් අපි කවුද එහෙම කරනවා නම් අපි මොක්කුද අපේ යුතුකමක් නැද්ද අපේ යුතුකමක් නැද්ද ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේ අහි මේ රණවිරුව තමන්ගේ ජීවිතේ පරදුවට තබලා අපේ ජීවිතේ දීපු මේ රණවිරුවන් මෙහෙම පිටුහල් කරලා දඟෙඩිය දක්වන නීති හදනවා මේ පාර්ලිමේන්තුව තිබිල වැඩක් තියනද ගරු පාර්ලිමේන්තුව මේ ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවට හෙනවා දීවා කියලා ප්‍රාර්ථනා කළොත් කවුරු හරි ඒක වරදක් තියනද ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි කියලා මම තමුන්වහන්සේගෙන් අහනවා ඒ විතරක් නෙමෙයි ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රීවරු කතා කරන කතා කිරලි දැක්කට පස්සේ අපිට හිතෙනවා උන්නැහැලා අලුතෙන් ඉපදුනාද කියලා. අපි අහනවා ජන සංහාරකලේ කවුද? ජන සංහාරක සතිපවත්වනවාද විග්නේශ්වරන්ලා? මේ ආණ්ඩුව අද සංහිඳියාව කතා කරන වරේ විග්නේශ්වරන් මහත්තයලා ජන සංහාරක සතිපවත්වනවා. ආණ්ඩුවේ බදු මුදලින් ජන සංහාරක සතිපවත්වවත් ලෝකෙට කියනවා ජන සංහාර කළා කියලා. ඒ විතරක් නෙවෙයි පළවෙනි සලනයිට් කරලා කාපු පළවෙනි බැංකු මංකොල්ලෙකට ගිහිල්ලා බැංකුව කඩන්න ගිහිල්ලා පළවෙනි සයිනයිට් කරලා කාපු ෆොන් ශිවකුමාර්ව සමරනව ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි. ඒ කියන්නේ මංකොල්ල කණයුන්ව සමරන්න කියලා තමයි මේ කියන්නේ. මේ මංකොල්ල කරුවන්ව සමරන්න. ඒ කියන්නේ උතුරේ පාසල් ශිෂ්‍යයන්ට කියන්නේ මොකද? මංකොල්ල කන්න ලෑස්තු වෙයල්ලා සයිනයිට් කරල් බැඳ ගන්න ලෑස්තු වෙයල්ලා. එහෙම වුණොත් තමයි වීරත්වයේ අල්තාරයේ මත පූජාසනයේ මත වීරත්වයේ විශ්ව අල්තාරයේ මත ඔබව පුදන්නේ අනාගත පරම්පරාවන් බැංකු මංකොල්ල කාලා හුණොත් පොලිසියට සයිනයිට් කාපල්ලා කියලා තමයි මේ කියන්නේ. ඒක තමයි මේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි අපි අහනවා ද්‍රවිඩ ජාතික සංධානයේ ගරුකොටිතු මන්ත්‍රීවරුන්ගෙන් අපි අහනවා ජන සංහාරකලේ කවුද ශ්‍රී ලංකා හමුදාද නැහැ කාත්තංගුඩි පල්ලියට බෝම්බ හෙළුවේ කවුද අමු අමුවේ යාඥා කර කර හිටපු මුස්ලිම් බැතිමතුන් ඝාතනය කළේ කවුද පිටකොටුවේ බෝම්බෙට සිංහල දෙමළ මුස්ලිම් මැලේබර්ග් හැමෝම හිටපු පිටකොටුව නගරේ බෝම්බ පුපුරලා පිටකොටුව සමු පිටකොටුව සුසානයක් බවට පත් කළේ කවුද? දෙයිවල කෝචි යනවා හැමෝම යනවා දෙමළ ජනතාව යනවා මුස්ලිම් ජනතාව යනවා සිංහල ජනතාව යනවා සිංහල කතෝලික යනවා සිංහල බෞද්ධ යනවා දෙමළ හින්දු යනවා ඉස්ලාම් මුස්ලිම් ඉස්ලාම් ඔක්කොම යන දෙයිවල කෝච්චියට බෝම්බේ තියලා දෙයිවල කෝච්චිය කුඩු කරලා මහා සමූල ඝාතනයක් කළේ කවුද? ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි ඩොලර් ෆාම් වල කෙන් ෆාම් වල අයින්සක දරුවෝ පවා පොල් ගස් වල ගහලා කැටි ගාලා නැති බංග කළේ කවුද? ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි කෝ ඒවට ජිනෝසයිඩ් යෝජනා මංගල සමරවීර කියනවා හයිඩල් හුසෙන් කුමාරයා කියනවා 40,000 ඝාතනය කළයි කියලා ශ්‍රී ලංකාවේ හමුදා මංගල සමරවීර මහත්තයා දොහොත් මුතුන් දීලා එක පිළිගන්නවා දැන් ද්‍රවිඩ ජාතික සන්ධානය කියනවා සමූල ඝාතන චෝදනා කරනවා අද විග්නේශ්වරලා ජන සංහාරක සති සමරනවා තකට තක මේන් TNA කියනවා ජන සංහාර කළයි කියලා මේන් TNA එක ජන සංහාරක සති සමරනවා මේ විදේශ අමතිවරයා නොදකින් මේ විදේශ අමතිවරයා එක පිළිගන්නවා තකට තක බලන්නකෝ මේ විදේශ අමතිවරයා එහෙම පිළිගත්තට ශ්‍රී ලංකාව පිළිබඳ දන්න ශ්‍රී ලංකාවේ ජනයා පිළිබඳ දන්න ශ්‍රී ලංකාවේ සભ્યත්වය පිළිබඳ දන්න නෙස්බි සාමිවරයා බිතාන්නේ පාර්ලිමේන්තුවේ කියනවා මොකද කියන්නේ මංගල සමරවීර කිව්ව නැති වුණාට නෙස්බි සාමිවරයා කියනවා ශ්‍රී ලංකාවේ හමුදා කියන්නේ විශිෂ්ට විනයානුකූල හමුදාවක් ජාත්‍යන්තර මානුෂික නීතියයි ජාත්‍යන්තර මානව හිමිකම් නීතියයි උපරිමයෙන් රැකපු හමුදාවක් එහෙම රැකපු හමුදාවක් මම දැකලා නැහැ මැරුණේ 6-10යි කොමෙයි වැඩේ නෙස්බි සාමිවරයාගේ තීච්ඡ ශ්‍රී ලංකාව පිළිබඳ තීච්ඡ අවබෝධය මේ විදේශ මාත්‍යවරයාට තිබුණේ නැහැ ගරු මුලාසන අරූඪ මන්ත්‍රීවරුනි මේ වගේ විදේශ මාත්‍යවරු පොල් පිටි වලින් කපත හැකි පොල්පිති වලින් කපත හැකි. එහෙනම් අපි කියනවා තමුන්නාන්සලට ගරු මූලාසන රූඪ මන්ත්‍රීතුමනි අපි කියනවා මේ එන්න හදන්නේ යන්නේ මේ එන්න හදන්නේ මේ විග්නේශ්වරන් මහත්තයා ජිනෝසයිඩ් සමූල ඝාතක යෝජනා සම්මත කරනවා මේ විග්නේශ්වරන් මහත්තයලා ජන සංහාරක සති පාසල් දරුවොත් බලහත්කාරයෙන් දක්කලා විශ්වවිද්‍යාල ශිෂ්‍යොත් බලහත්කාරයෙන් දක්කලා ජනතාවගේ බදු මුදල් වලින් ජිනෝසයිඩ් සති සමූල ඝාතක සති ජන සංහාරක සති සමරනවා පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රීවරු තකට තක දීගිරට බලලු සාක්කි වගේ එක කියනවා අරේ මංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යවරයා සයිඩ් අලුසෙන් කුමාරයාගේ යෝජනාව දොහොත් මුදුනේ දීලා පිළිගන්නවා සමානුග්‍රහ දක්වනවා මේ එන්න හදන්නේ ඒ අතරතුර අතුරුදහන් වුවන්ගේ කාර්යාල පිහිටවනවා නිමාල්කා ප්‍රනාන්දුවනි කොටි දේනුවෝ එන්ජිඕ කාක්කියෝ ගීලා ලංකාවේ හතර කොනේ මුලතිව් කිල්නොච්චි ගීලා වන්නේ ගීලා චෝදනා ගොනු කරනවා ෆැක්ටරිය ක්‍රියාත්මක වෙනවා අර පැත්තෙන් ජාත්‍යන්තර ප්‍රඥාප්ති පනත බලාත්මක වෙනවා මේ පැත්තෙන් සාපරාධී ක්‍රියාවලදී අන්‍යෝන්‍ය සහයෝගතා දැක්වීමේ පනත මේ රටේ සම්මත කරන්න හදනවා අවසානයේ අපේ රටේ පපුවට ගහ ගන්නවා රණවිරුව කියලා අපේ රටේ රණවිරුව දංගෙඩිය දක්වන යහපාලන ආණ්ඩුව සරසනවා අපි ඉල්ලනවා මේ උත්තරීතර ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ මර්ධන සාක්ෂියක් දෙන මන්ත්‍රීවරුන්ගෙන් මේ පනත් කැඩුම් පත්‍ර අත උස්සන්න එපා ඒ වගේම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා අපි ඉල්ලනවා මේ රටේ ජනතාවගෙන් මේ මහා අපරාධකාරී පනත් වලට සම්මත වෙන්න මේ පාර්ලිමේන්තු නිර්දෙන්න එපා මේ පාර්ලිමේන්තුව අද අසමත් කියලා පේනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අපි දන්නේ නැහැ 118කට නෙවෙයි 168කට හොරකමේ චෝදනාව එල්ල වෙලා තිබෙනවා මේක දූෂිත පාර්ලිමේන්තුවක් කියලා මිනිස්සු කියනවා එහෙනම් මේ පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ රණවිරුව දංගෙඩිය දක්ක තව තවත් මේ රට කුණු කර කර මේ රට පල් කර කර මේ රට නැති කර කර මේ රට වනස වනස ඉන්න අයිතියක් නැහැ වනසන්නේ නැතුව යන්න මව්පලවට වද දෙන්නේ නැතුව යන්න රණවිරුවන්ට වද දෙන්නේ නැතුව යන්න රණවිරුව ජාත්‍යන්තර අධිකරණ වලට දක්කන්නේ නැතුව යන්න කියන ඉල්ලීම කරමින් තමුන්නාන්සේ ස්තුතිවන්ත වෙමින් නමතිනවා බොහොම ස්තුතියි.
ඔව්. කරු විජේපාල එක්තරාතුමා.
ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේ 168 දෙනෙක් මන්ත්‍රීවරුන්ට චෝදනා ඉල්ල කරනවා යමු බොරු පට්ටබල් බොරු කියන්න එපා කියන්නේ මේ සභාව 168 කිනකොට ඒකපද්දෙත් ඉන්න මතක තියාගන්න එහෙමනම්. ඒකපද්දෙත් ඉන්න ඕනේ ගානේ. ඒ නිසා කරුණාකරලා මේ වගේ බොරු පොරොන්දු මේවා හැන්සඩ් වාර්තාවෙන් අයින් කරන්න ඕන ගරු සභාපතිතුමනි.
රයිට්. හොඳයි හොඳයි. ගරු මුජිබ රවමන් මන්තුමා.
ස්තුති ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ ජයන්ත මන්ත්‍රීතුමා කතා කළාට පස්සේ කතාව ලැබීම ගැන ස්තුතියි. ගරු මන්ත්‍රීතුමනි දැන් මුලින්ම කියන්න ඕනේ දැන් මෙතුමාගේ කතාවේ හොඟක් දේවල් කියවුණා ශාලම අසත්‍ය කාරණාවක්. මේගොල්ලෝ ප්‍රාර්ථනා කරන දේවල් තමයි මේ කියන්නේ. එතුමාගේ ප්‍රාර්ථනාවල් තියෙනවානේ. මේගොල්ලන්ගේ ප්‍රාර්ථනාවල් තියෙනවා මේ රටේ ආයි කොටි ඉපදෙන්න ඕනේ. කොටිව එන්න ඕනේ. ප්‍රභාකරන් එන්න ඕනේ. ආ ඊට පස්සේ අපි ඒකත් එක්ක ආයි ගහ ගන්න ඕනේ. දකුණ තරුණිය මැරෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඊට පස්සේ අපි රණවිරුවෝ කියලා කියනවා කියලා ඒක අඳලා ඊළඟට ආයි බලයට එන්න ඕනේ. මේක තමයි මේගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය. ඒවෝ ඒ න්‍යාය පත්‍රය තමයි මෙතන ඇවිල්ලා කියවන්නේ. මොකද මෙතුමා මේ විග්නේශ්වරෝ විග්නේශ්වර මහත්තයා කියන්නේ ඕගොල්ලන්ගේ වගේම කට්ටිය තමයි. ඔබතුමාලාගේ බාප්පා තමයි විග්නේශ්වරම් කියලා කියන්නේ. ඔබතුමා දකුණ ඉඳන් කියන ඒ තමයි එයා උතුරේ ඉඳන් කියන්නේ. එයාටත් ඕනේ මේ රට බෙදන්න. ඔයාටත් ඕනේ ඕක බෙදන්න. ඔබ මංගල සමරවීර එමෙතුමා කොහෙවත් ගිහිලා කියන නෑ මේ රටේ යුද අපරාධ උනායි කියලා. මේ ආණ්ඩුවක් ඇටියට අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ රටේ යුද අපරාධ උනා කියලා ආණ්ඩුව කිසි විටකත් පිළිගන්නේ නෑ. තමුන්නාන්සලා පෞගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ? ප්‍රතිවර්ණයක් මැතිවර්ණයක් ගන්න පපුවට ගහලා කිව්වා. මාව හිට ගෙනියනවා අනිද්ද ගෙනියනවා විදුලි පුටුවට කියලා. අන්තිමට ගිය පළාත් පාලන මැතිවර්ණයට විතරයි පපුවට ගැව්වේ නැත්තේ. ඇයි? අපි බේරගත්තා. විදුලි පුටුව කතාව දැන් නෑ. ද මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරන්නේත් නැහැ. එයාගේ ගෝල බාලයෝ කතා කරන්නේත් නැහැ. ඇයි? අද මේ ජාත්‍යන්තරයත් එක්ක තිබුණු මතභේද ඒ ගැටුම් අපිට निराකරණය කරගන්න පුළුවන් වුණා. අද ජාත්‍යන්තරය අපි කියන දේට ඇහුම්කන් දෙනවා. අපි කියන දේ අහනවා. ඒගොල්ලෝ ලෑස්ති අපිත් එක්ක එකට වැඩ කරන්න. පවුන්නාන්සලාගේ කාලේ ජාත්‍යන්තරය තමුන්නාන්සලා කියන එක දෙයක්වත් පිළිගත්තේ නැහැ. ඇයි? පට්ටපල් බොරු කියන්නේ ඔක්කොම. ඔක්කොම බොරුව කරේ. එතකොට අද එහෙම තත්ත්වයේ ලෝකෙ වෙනස් වෙලා තියෙනවා. අද මෙතුමා ඇවිල්ලා කියනවා දැන් ආයි මේ කොටි නැගිටිනවලු. ඔව් මේගොල්ලෝ හරි කැමති කොටි නැගිටිනවනම්.
මොකද මේගොල්ලන්ට තෝනේ ඔක කරගන්න තමයි. මේගොල්ලෝ බලාගෙන ඉන්නේ කොටි නැගිටිනකන්. මොකද කොටියා විකුණගෙනම තමයි මේගොල්ලන්ගේ ජීවිතය ගෙවන්නේ. කොටියා කිය කියම තමයි මේගොල්ලන්ගේ කාලය යන්නේ. මේගොල්ලන් ඉපදුන දවසේ ඉඳන් මැරෙනකන්ම කටේම තියෙන කොටියා තමයි. වෙන වචනයක් කියනවද මේ පාර්ලිමේන්තුවේ? මොකද කතා කරන වචනේ? හැමදාම මේක තමයි මතක තියාගන්න. මම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු මතක තියාගන්න, මේ බලවේගේ තමයි එදා බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කරේ කියන එකත් මතක තියාගන්න. මේගොල්ලෝ තමයි ඝාතනය කරේ මේ බලවේගේ. ඒ බලවේගේ නියෝජිතව තමයි මේ මන්ත්‍රීවරු. ඒගොල්ලන්ගේ පාප්පල තමයි එදා බණ්ඩාරනායක මහත්තයාව වෙඩි තියලා දැම්මේ. ඒකේ අරටු තමයි මේ එන්නේ. ඒකේ පුරුකවල් මේ එන්නේ. ඒකේ පුරුකවල් ඇවිල්ලා තමයි මෙතන මේ බෙරියන් දෙන්නේ. ඒ හින්දා ඔව් ඒක ඊළඟට කෑ ගහන රට ජාතිය ගැන, මේ අමුදා මූලස්ථානය ගැන වික්‍රය ගැන කියන්නේ නැහැ. දැන් ගරු සභාපතිතුමනි 88-89 කාලෙත් අපේ රටේ තිබුණානේ ත්‍රස්තවාදී දකුණේ. එතකොටත් අපි දැක්කානේ ත්‍රස්තවාදී කියලා කියන්නේ උතුරේ ත්‍රස්තවාදියත් එකයි දකුණේ ත්‍රස්තවාදියත් එකයි. ත්‍රස්තවාදී ඔක්කොම එකයි. ඒක වෙනස්කම් නැහැ. හයිතෝ දකුණේ ත්‍රස්තවාදය කරන කාලේ අපේ හමුදාව මේ මෙතුමන්ලා දැන් මෙතන කෑ ගැව්වානේ මේ රණවිරුවෝ. ඒ රණවිරුවෝ ඒ ත්‍රස්තවාදයේ මැඩලන්න ලොකු මේ 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 මොකද්ද මේ මෙහෙයුමක් කළා. ඒ මෙහෙයුමට විරුද්ධව එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ජිනීවා ගියා. මොකටද? ෆොටෝ අරගෙන ගියේ. අරගෙන ගිහිල්ලා පෙන්නවා මෙන්න මේ රටේ හමුදාව මේ දකුණේ කොල්ලෝ මරනවා. මේ මේ එදා මේ අද මේගොල්ලෝ කියන මේ රණවිරුවන්ට විරුද්ධව එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාට විරුද්ධවද? ගිහිලා එයාපෝට් එකේදී හවුනා ෆොටෝ ටික අරගෙන අන්තිමට ෆොටෝ ටික තියලා එතුමා ගියා අර වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාත් එක්ක ගියේ. එතකොට එදා මේ දකුණේ ඒ ත්‍රස්තවාදයේ මැඩලන්න වැඩ කරේ ඒ රණවිරුව නෙමෙයිද? එතකොට රණවිරුවන්ට විරුද්ධව ඉස්සෙල්ලාම මේ රටේ යුද අධිකරණයට ජිනීවා මානව හිමිකම් වලට ගිහිල්ලා කොම්ප්ලේන් කරේ කවුද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. වෙන කවුරුවත් නෙමෙයි. එතුමාගේ 88-89 කාලේ. දැන් මේ ඔක්කොම අමතක වෙලා මේ මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ. එතුම නින්දෙන් අවදි වෙලා. ඒගොල්ලන්ට දන්නේ නැහැ 88-89 කාලේ කවුද මේ ජිනීවා ගියේ කියලා. අරගෙන බලන්න හැන්සාඩ් එකේ පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කතාවේ මොකද්ද කියන්නේ? එතුමා එදා කතා කරලා කියනවා මම කාත් එක්ක හරි එකතු වෙලා මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්න වැඩ කරනවායි කියලා කිව්වා. යකුත් එක්ක හරි එකතු වෙලා කියලා කිව්වා. එහෙම කියලා තමයි ජිනීවා ගියේ. ඒ එදා මේ රණවිරුව තමයි එදත් මේ දකුණේ මෙහෙයුම් කරේ. වෙන කවුරුවත් නෙමෙයි. එදා දකුණේ තිබුණ ත්‍රස්තවාදයේ මැඩලන්න මේ තමිල්නාඩුවෙන් ආපු අය නෙමෙයි ඇවිල්ලා වැඩ කරේ. තමිල්නාඩුවෙන් ආපු හමුදාව නෙමෙයි මේ වැඩ කරේ. මෙහි තියෙන මේ ගැමුණු විජය ගජබා සිංහ ඒ රෙජිමේන්තුම තමයි එදත් ගිහිල්ලා මෙහෙයුම් කළේ. එතකොට එදා හිටපු රණවිරුවන්ට විරුද්ධව තමයි තමුන්නාංශලගේ අද පොහොට්ටුවේ නායකතුමා ජිනීවා ගියේ. ඇයි අද ඒක නිශ්ශබ්දව ඉන්නේ? එතකොට එදා ඒක යනකොට හොඳයි. අද බොඩ්ඩක් එහෙමෙන් මොනා හරි කතාබහක් එනකොට අර මොකද අර භූමි තෙල් ගාපු ගැරන්ඩිය වගේ එහෙමෙන් නලියන්න පටන් අරන් තියෙනවා. ඒ වගේ ගරු සභාපතිතුමනි ඊළඟට කියන්න ඕනේ අපි අර උදේ ගම්මන්පිල්ල මැතිතුමා හැමදාම මේ රූපවාහිනිය වලට ඇවිල්ලා මොනවාද මේ 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 දිවුරුම් ප්‍රකාශ ඉල්ලනවා. අදව කහගෙන්ද මේ 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 පර්පෂුවල් ට්‍රෙෂරිස් එකෙන් සල්ලි ගත්ත ගැණති අය ඉන්නවා නම් දිවුරුම් ප්‍රකාශ දෙන්න කියලා. අපි නම් ටෙෂරිස් වලින් සල්ලි අරගෙන නැහැ. එහෙනම් අපිට ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් මම එතුමාගෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලනවා. පුළුවන් නම් 2014 පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වුණා. රුපියල් 100 ගාන එතුමා ගෙවල් ගාන කියලා රුපියල් 100 ගාන එකතු කරා. එතකොට එවකට හිටපු ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවන්ගාඩ් එකේ අයිතිකාරයා නිශ්ශංක සේනාධීරට කියලා සේනාධිපතිතුමාට කියලා එතුමාට ඡන්ද ව්‍යාපාරය කරන්න වාහන අරන් දුන්නා. ඒකට පුළුවන් නම් දෙන්න දිවුරුම් ප්‍රකාශයක් ඇවන්ගාඩ් එකෙන් අපි වාහන ගත්තේ නැහැ කියලා. පුළුවන් නම් ඒකට දෙන්න කියන්නකෝ. දැන් මේ අනිත් අයගෙන් ඉල්ලනවානේ. අනිත් අයගෙන් ඉල්ලන ගම්මන්පිල ඇතුමා ඔබතුමා කියන්නකෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා ඇවන්ගාඩ් එකේ නිශ්ශංක සේනාධිපති ඔයාට වාහන දුන්නේ නැද්ද ඡන්දෙට දුවන්න? ඒකට දෙන්නකෝ දිවුරුම් ප්‍රකාශයක් ලක්ෂ 10 ගත්තා. ඒ හින්දා අපි එතුමාට කියන්න ඕනේ නිකන් බොරුවට වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා. එතුමාගේ නඩුවකුත් යනවා. ඒ හින්දා මම වැඩි ඒක ගැන කතා කරන්නත් කැමති නැහැ. ඒ නඩුව ගැනත් තියෙන විස්තර. එහෙනම් එතුමාට අපි කියන්න ඕනේ වැඩිය මේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. එහෙම ගල් ගහන්න ගියොත් එහෙම තව තව ඒවා එළියට එන්න පුළුවන් ඉස්සරහට. ගරු සභාපතිතුමනි අද මේ ආරක්ෂක මේ අරමුදලේ මේ විවාදයට සම්බන්ධ වීම ගැන අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, දැන් මේ දවස්වල මුස්ලිම් ජනතාවගේ රාමසාන් කාලය. දැන් මේ රාමසාන් කාලය හුඟක් දේශපාලඥයන් මුස්ලිම් ජනතාව එකතු කරලා රාමසාන් ඒ කාලය උත්සවය සමරන්න අර අපි කියන නොම්බි කියලා නොම්බි අරින්න උත්සව සංවිධානය කරන, ඉෆ්තාර් උත්සව සංවිධානය කරන. දැන් අපේ ජනාධිපති පුටුව බලාපොරොත්තුවෙන් ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තුමත් හැමතැනම දැන් හැමතැනම ඉෆ්තාර් වලට දැන් යනවා. අදත් මං ආට ආරංචි වුණා ගෝල් ෆේස් හොටෙල් එකේ. අදත් එකක් කියලා තියෙනවා ඊයේ පෙරේදා බේරුවල ප්‍රදේශයේ. නෑ මට ඒකට එන්න බෑ, අමාරු වෙන්න. හරි, ඒ හින්දා දැන් කියන්න ඕනේ. දැන් එතුමා ගිහිල්ලා ඒ ඉෆ්තාර් උත්සවයේදී කතාවක් කරා ඊයේ පෙරේදා බේරුවලදී. අපේ ආණ්ඩුවක් ආවම මුස්ලිම් ජනතාවට ආරක්ෂාව ඇතුව ජීවත් වෙන්න මම අවස්ථාව සලසලා දෙනවයි කියලා එතුමා කියලා තියෙනවා. ඒක හොඳ දෙයක්. එතුමාගේ කතාව මං අගේනවා. එතුමා මේ ඉෆ්තාර් කියන තියෙන ගැනත් මට විරුද්ධත්වයක් නැහැ. මොකද ඒක හොඳයි, මුස්ලිම් ජනතාවත් එක්ක එතුමා යම් සම්බන්ධයක් හදාගන්න හදනවා නම්, යම් මේ මිත්‍රත්වයක් හදාගන්න හදනවා නම් ඒක හොඳ දෙයක්. ඒක ගැන අපි විරුද්ධ නැහැ. නමුත් අපිට තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මොකද එතුමා මේම කියන එතුමා ආරක්ෂක ලේකම්වලා ඉන්න කාලේ වෙච්ච දේවල්. ඒ කාලෙදී එතුමා මේ රටේ ආරක්ෂක ලේකම්වරයා වෙලා ඉන්න කාලේ තමයි ඉස්සෙල්ලාම මේ එක එක සංවිධාන මේ රටේ ජාතිවාදය අවුස්සමින් මේ රටේ මුස්ලිම් විරෝධයක් සිංහල ජනතාව තුළ ඇති කරන්න පහරට බැහැලා එලිපිට වැඩ කරගෙන ගියා. රැසීම් තිබ්බා, ඒ රැසීම් වලට අවසර දුන්නා, පෙළපාලියන්න අවසර දුන්නා, එක එක කඩවල් ඉස්සරහට ගිහිලා ඒ කඩවල් වහන්න කියලා උද්ඝෝෂණය කරන්න අවසර දුන්නා. මේ හැම එකක්ම කරන්න එතුමා අවසර දුන්නා. ඒක අපි කිව්වා, එදා අපි ඒකට විරුද්ධව එතුමාට කිව්වා මේක නවත්තන්න කියලා කිව්වා.
ගරු මන්තුමා,
ගරු ජයවර්ධන මැතිතුමනි, මේ සභාවේ නැති පුද්ගලයෙ පිළිබඳව ඉතාම අසත්‍ය චෝදනා මෙතුමා කරනවා. අපි සම්පූර්ණයෙන් බැහැර කරනවා එතුමා එල්ල කරන චෝදනා. මොකද ওই බොදු බලසේනා සංවිධානයේ මේ ආණ්ඩුව යටතේත් එවැනි ජාතිවාදී ක්‍රියා ඕනතරම් පහුගිය කාලේ කරපු අපි දැක්ක එකට කිසිම ක්‍රියාමාර්ග මේ ආණ්ඩුවෙන් ගත්තෙත් නැහැ. ඒකට ආරක්ෂක ලේකම්තුමා කිසිම සම්බන්ධයක් නැහැ. අස්ථාන චෝදනා කරන්න බෑ, උත්තර දෙන්න බැරි මිනිස්සුයෙකුට මෙතන.
හොඩ ප්ලීස්, නියෝජ්‍ය කතානායකතුමා මුලසුන ගන්නවා.
කතා කරන්න කරමු මන්තුමා.
මම මේ කා කිසිම සංවිධානයක නමක්වත් මම සඳහන් කරේ නැහැ. බොදු බලසේනා සංවිධානයේ මම නමක් සඳහන් කරේ නැහැ. ඒ මන්ත්‍රීතුමා ඉතින් තොප්පිය දාගත්තට ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒකට මම මේ ආරක්ෂක ලේකම්තුමාට පුළුවන් මේ රටේ ජනාධිපති වුණොත් එතුමාට උත්තර දෙන්න. ඒ නැත්නම් පාර්ලිමේන්තුවට ආපු දවසට උත්තර දෙන්න. දැන් එතුමාගේ කාලේ විශාල මේව දෙයක් වුණා. එතුමා ඒව නවත්තන්න කිසිම උත්සාහයක් දැරේ නැහැ. එතකොට අපි මම පාලා සභා මන්ත්‍රීවරයෙක් හැටියට මට මතක අපේ රනිල් වික්‍රමසිංහ එදා විපක්ෂ නායකතුමා එතුමාත් මෙතන එදා කතාවක් කරලා කිව්වා වහම මේව නවත්තන්න මේව දුරදිග යන්න දෙන්න එපා කියලා. මට මතකයි මම පළාත් සභාවෙත් එතකොට මේකට විරුද්ධව කතා කළා මේව නවත්තන්න කියලා. එතුමා කිසිම ඕමනාවක් තිබ්බේ නැහැ. අන්තිමට මේක ගිහිල්ලා අලුත්ගම මේක පිපිරුණා. විශාල විනාශයක් වුණා. එතකොට එදා අලුත්ගම සිද්ධියේදීත් එතන ඒ රැස්වීම තියන්න ඒ සංවිධානයට පොලිසිය අවසර දුන්නේ නැහැ. පොලිසිය ඕවයිසි මහත්තයා ඒ අවසරේ නැවතුවා. ඒ හින්දා ඒ පොලිසිය ඕවයිසි මහත්තයා නැවතුපු අවසරය ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ බලපෑම උඩ පොලිසියට ඒ අවසරය දෙන්නා වුණා. ඒ රැස්වීමෙන් පස්සේ විශාල කෝලාලයක් ඇති වෙලා අන්තිමට ජීවිත පවා අහිමි වුණා. කෝටි ගණක දේපොළ විනාශ වුණා. ගරු සභාපතිතුමනි, මං උත්තර දෙන්නම්, ගින්තොරත් මං කියන්න. ගරු සභාපතිතුමනි, එතකොට මේ විනාශය වෙනකොට එතුමා ආරක්ෂක ලේකම්තුමා ඊළඟට දඹුල්ලේ මුස්ලිම් පල්ලියට කඩාගෙන වැටෙන කට්ටිය කඩා පැනලා පොලිසිය ඉදිරිපිට විශාල ප්‍රහාරයක් එල්ල කරා. ඊළඟට අනුරාධපුරේ, මතක තියාගන්න, අනුරාධපුරේ ගරු සභාපතිතුමනි අවුරුදු 400කට වඩා පැරණි ඉතාම සංස්කෘතික වටිනාකමින් තිබුණු සෝන් කොටක් තිබුණා. අවුරුදු 450ක් පැරණි. නමුත් ඒ කොටස ඒ සෝන් කොටට මේ සංවිධානය ඇවිල්ලා බලහත්කාරයෙන් පොලිසිය බලා ඉඳින්දි ප්‍රහාරයක් එල්ල කළා. එතුමා නැවතුවේ නැහැ. ගරු සභාපතිතුමනි, තමුන්නාන්සලා දැනගන්න, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලය යටතේ සිද්ධීන් 410කට වඩා වැඩි ප්‍රමාණයක් වුණා. ඒ එකකදීවත් අඩුම ගානේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි, එදා බේරුවල සිද්ධියේදී 25ක් විතර වගේ අත්අඩංගුවට අරගෙන ඒ 25 දෙනාම අන්තිමට එදා බේරුවල පොලිසියේදී පොලිස් අපමත නිදහස් කරා. පොලිස් අපමත. එහෙමයි එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂක ලේකම් කාලෙ මේ සිද්ධ වුණේ. ඉතින් එතුමා ඇවිල්ලා එක පාටම නිින්දෙන් අවදි වෙලා කියනවා අපි ආවම මෙක් කරන්න දෙන්නේ නැහැයි කියලා. ඒක හොඳයි. මම කියනවා එතුමා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඕක නෙමෙයි. එතුමා ඉස්සෙල්ලම කරන්න ඕනේ සමාව ඉල්ලන්න ඕනේ. මගේ කාලේ මෙහෙම වුණා, මට මේක නවත්ත ගන්න බැරි වුණා. මම ඒ ඉඳන් මම සමස්ත මුස්ලිම් ජනතාවගෙන් ඉස්සෙල්ලම ඉල්ලන්නේ මේක සමා වෙන්න කියලා. ඒ සමාව ඉල්ලන්න තිබුණ ප්‍රසිද්ධියේ. ඒකයි කළ යුතු දේ. ඒක කරන්නේ නැතුව අපි ආවට පස්සේ මේක කරන්න දෙන්නේ නැහැ කියන එක ওই බයිල කතාව. ආවට පස්සේ හැම එක්කේනම කරන්න දෙන්නේ නැතුව වෙලා තියෙන දේවල් අපිට දන්නවනේ. ආවට පස්සේ තමයි ඔක්කොමලා කියන්නේ කරන්න දෙන්නේ නැහැ කියලා. ආවට පස්සේ නොකරන වැඩේනේ කරන්නේ. ඒක දැන් අපිට තේරෙනවා. දැන් ඊළඟට තමයි දැන් හරි එතුමා කවුද මේ ගේන්න යන්නේ? මට කියන්නකො. ඊළඟට තව එකක්. එතුමා දැන් ඊයේ පෙරේදා ගිහිල්ලා අර මුස්ලිම් ජනතාවගේ වියතුන්ගේ සංගමයේ තියෙනවා. අපේ වියතුන්ගේ සංගමය. නෑ, ඒක නෙමෙයි වියතුන්ගේ සංගමය කියලා, දෙමියතල් උලමා කියන සංගමය. ඒ සංගමයේ උදවිය ගිහිල්ලා එතුමා හම්බුණා. බොහොම හොඳයි. ගරු සභාපතිතුමනි, ද හලාල් ප්‍රශ්නයක් ආවන මේ රටේ. මේ රටේ හලාල් ප්‍රශ්නේ ආවම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මුස්ලිම් වියතුන්ගේ දෙමියතල් උලමා කියන සංවිධානය ගෙනල්ලා තර්ජනය කරා. වහාම හලාල් සාතික දෙන එක නවත්තන්න ඕනේ කියලා. එහෙමයි දා සැලකුවේ. දැන් අද ජනාධිපතිකම ගන්න ඕන හින්දා ඉතින් එක එක තැන්වල රස්තියාදුවේ යනවා ඉතින් ඡන්ද ටික ගන්න ඕන හින්දා. හෙදා එහෙමයි කතා කරේ. අද එතුමා හැදිලා ඉන්නවා නම් හොඳයි. දැන් එතකොට දැන් ඊළඟට ගරු සභාපතිතුමනි, දැන් එතුමා කියනවානේ බලයට ආව මේක කරන්න දෙන්නේ නැහැයි කියලා. ඒක හොඳයි. දැන් මම කියන්නම් කවුද දැන් එතුමත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස. දැන් මේතුමාට මෙන්න මේක බලයට ආවම මේක කරන්න නැතුව ඉන්න. ගරු සභාපතිතුමනි මතක තියාගන්න, එතුමත් එක්ක ඉන්නවා කවුද? වියත්මක සංවිධානයේ ඔක්කොම ඉන්නේ කවුද? එතුමත් එක්ක පෞගේ කාලේ වැඩ කරපු ජාතිවාදී උදස්. ඊළඟට එළිය. කවුද එළිය සංවිධානයේ ඉන්නේ? එළිය සංවිධානයේ ඉන්නේ මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ මිනිස්සු අතර වෛරය, කෝපය, අවිශ්වාසයේ සැකය, ඒක ඉස්මතු කරන මේ රටේ දෙමළ සිංහල මුස්ලිම් ජනතාව බෙදරන්න කතා කරන මේ රටේ සුළු ජාතිකයන් ජාතිකයන්ට කිසිම ඉඩක් දෙන්න හොඳ නැහැ කියන අන්න ඒ සංවිධාන තමයි එතුමත් එක්ක ඉන්නේ සිංහල රාවය.
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
රාවණ බලය. මේවා තමයි දැන් එතුමත් එක්ක ඉන්න සංවිධාන. දැන් ඒ සංවිධානත් එක්ක ගිහිල්ලා එතුමා කොහොමද මේ රටේ සුළු ජන කොටස් ආරක්ෂා කරන්න යන්නේ? ආරක්ෂා කරන්න පුළුවන්ද? ගරු සභාපතිතුමනි, මම එතුමාලට මතක් කරන්න ඕනේ. ඔබතුමාලාගේ පොහොට්ටුව බලයේ තියෙන ප්‍රාදේශීය සභා දෙකක්, ඇඹිලි පිටිය ඊළඟට මතුගම, ඒ දෙකම යෝජනා සම්මත කරලා තියෙනවා ඒ ප්‍රදේශවල ගවමස් තිබෙන කඩකාමර වසා දමන්න ඕනේ කියලා. ඇයි? ගවමස් බෞද්ධාගමේ අනුව මේ හරක් මස් කන එක විතර නෙමෙයිනේ. හොඳ නැත්නම් එළු මස් කන්නත් හොඳ නැහැ, ඌරු මස් කන්න හොඳ නැහැ, මාළු කන්නත් හොඳ නැහැ. එහෙමනම් ඔක්කොම වහලා දාන්න ඕනේ, බාර්ටික වහලා දාන්න. තොර ඒව මොකුත් කතා නොකර පොදු ජන පෙරමුණේ බලය තියෙන සභාවල් දෙකක්, ඇඹිලි පිටිය මතුගම, ඒ ප්‍රාදේශීය සභා දෙකම යෝජනා කරලා සම්මත කරලා තියෙනවා ගවමස් කඩකාමර අයින් කරන්න ඕනේ කියලා. ඇයි? ඒකත් එක්ක මුස්ලිම් ජනතාවත් එක්ක සම්බන්ධ වෙච්ච ව්‍යාපාරමේව. එහෙමනම් මේකේ පිටිපස්සේ තියෙනවා මුස්ලිම් විරෝධය. තමුන්නාන්සලගේ ගෝඨාභය මොනා කතා කළත් පහළ මට්ටමේ මුස්ලිම් විරෝධය නැවතිලා නැහැ. ඒකයි මම කියන්නේ, තමුන්නාන්සලා මුස්ලිම් ජනතාවත් එක්ක යන්න පුළුවන් ගමනක් නැහැ. බලයට ආවයි කියන ආරක්ෂා කතා බොරු. ඒවා වෙන්නේ නැහැ. මොකද ඒවා ඔක්කොම නිකන් සීන ලෝකවල වල තියෙන කතාවල්. ඒ හින්දා මතක තියාගන්න සභාපතිතුමනි, මම කියනවා අපේ මුස්ලිම් ජනතාවට ගෝඨාභයත් එක්ක යන්න පුළුවන් එක ගමනයි. යන්න පුළුවන්. අර ඊයේ පෙරේදා මියන්මාරේ වෙච්ච දේවල් අපි ඇහින් දැක්කා. අන්න මියන්මාරේ වගේ රටක් හදන්න පුළුවන් ගෝඨාභයත් එක්ක අපිට ගිහිල්ලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.